බොහොම ස්තුතියි මූලසනාරුවේ මන්ත්‍රීතුමනි. අද දවසේ ආණ්ඩුපක්ෂයේ සංයෝජනා කරපු මේ කල්තබීමේ විවාදයේදී විශේෂයෙන්ම මැද පෙරදිග මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්වය සහ ඒක ලංකාවට බලපාපු විදිය, ඒ බලපාපු විදිය ඇතුලේ අපිට ආර්ථිකව සමාජයට මේ අර්බුදය බලශක්ති සහ විවිධ ක්ෂේත්‍රවලින් දැනෙමින් තියෙනවා. එතකොට ඒකට ආණ්ඩුව මුහුණ දෙන තත්වය සහ රජයක් විදිහට මුහුණ දෙන තත්වය සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ. එතකොට ඊයේ දවසේ ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ දවස් දැන් මාසයක් ඉක්ම වෙනකොට මේ යුද්ධෙට ජනතාවගේ පැත්තෙන් මේ උත්සව සමය ඉලක්ක කරලා ලබා දෙන සහන පැකේජයක් ඉදිරිපත් කරා. එතුළේ මේ රටේ බොහෝ ජනතාව, බොහෝ දිලිඳු ජන කොටස් ආවරණය වෙන්න ඔවුන්ට මේකෙන් ඔලුව උස්ස ගන්න උදව්වක් වෙන විශාල සහන පැකේජයක් රුපියල් කෝටි 10,000ක පමණ සහන පැකේජයක් ඉදිරිපත් කරා. එතකොට ඒක ඒ තත්ත්වය තුළ අපි දන්නවා මේ මැද පෙරදිග යුද්ධය ගත්තොත් එහෙම පෙබරවාරි 28 වෙනිදා ඉරානයට පහර දීමෙන් අනතුරුව දැන් දවස් 40කට ආසන්න කාලයක් මේක ඇදී ඇදී ගියා. එතකොට විශාල වශයෙන් තෙල් මිලිහල යෑම, ඒ වගේම තෙල් මාර්ග සැපයුම් අවහිර වීම, මේ සියල්ලත් එක්ක තමයි අපිට පහුගිය මාසේ මේ අර්බුදය ඉදිරියට එන්නේ. ඒතර අපි දන්නවා දැන් අද උදේසන වෙද්දී පකිස්තානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයකට යෑමේ ලකුණු පහළ වෙලා තියෙනවා. සෛදේක සටන් විරාම කාලයකට අපි අපේක්ෂා කරනවා ආණ්ඩුවක් විදියට ඒක ඉතාම හොඳ අවසානයක් අපි බලාපොරොත්තු වෙන, අපි අපේක්ෂා කරනවා. මොකද මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මේ යුද්ධය හැකීක්මනින් අවසානයකට යන එක තමයි මම හිතන්නේ පක්ෂ විපක්ෂ මේ රටේ ජනතාව සියලු දෙනාගේ ප්‍රාර්ථනය. එතකොට ඒ නිසා හොඳම දේ අපේ කියලා ජනපතිතුමා කිව්වාගේ නරක තවමත් නරකම දෙයට සූදානම් වෙන ගමන් හොඳම දේ යහපත්ම දෙයක් වෙයි කියලා අපේක්ෂාවෙන් අපේක්ෂා කරන ගමන් අපි මේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යනවා. එතකොට සභාපතිතුමනි මට කියන්න ඕන උනේ අපේ කලින් ඇමතිවරු දෙන්නම මේකේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරපු තත්වයක් තුල මේ අර්බුදයට මුහුණ දීම ඊයේ දවසේ කෝටි 10,000ක පැකේජය. එතකොට තවත් රුපියල් බිලියන 60ක් බෙන් කරලා ඉදිරි මාස 3 මේ ඉන්ධන වෙනුවෙන් ආණ්ඩුව භාණ්ඩාගාරයේ දරා ගන්න කොටස, මේ සියල්ල අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව පත් වෙලා ගත වෙච්ච වසරකමාර කාලයක් තුල. මේ රටේ ආර්ථිකය, මේ රටේ මුදල් සංචිත, මේ රටේ ආදායම් ඉපයීම, මේ රටේ රාජ්‍ය වියදම් කළමනාකරණය වගේ සියලු දේවල් යහපත් ආකාරයට කරපු තත්වයක් තුල, අන්න ඒක තමයි මේකේ ප්‍රධාන දේ. නැතුව අර කාලය වගේ සල්ලි අච්චු කරලා 5000 11 ගේවල් ගන්න බෙදනවා නෙමෙයි මේ. මේ පහුගිය අවුරුදු එකහමාරක මේ ආණ්ඩුවේ යහපත් ආර්ථික කළමනාකරණයේ, ආදායම් ඉපයීමේ, භාණ්ඩාගාරයේ ශක්තිමත් කිරීමේ ප්‍රතිඵල. නැතුව අච්චු ගහ ගහ බෙදලා තවත් අර්බුදය ඉස්සරහට ගෙනියනවා නෙමෙයි. ඒක තමයි පළවෙනියට තේරුම් ගන්න ඕන කාරණය. එතකොට අපි දන්නවා ආර්ථිකයක යහපත්ම දේ තමයි, ආර්ථිකයක් යහපත් කියලා අපි කියන්නේ මේ ආර්ථිකයට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටර්නල් ෂොක්ස්, ඒ කියන්නේ අභ්‍යන්තර කම්පන සහ බාහිර කම්පන, එක්ස්ටර්නල් ෂොක්ස් දරාගන්න. එතකොට එහෙම කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන එක මත තමයි රටක ආර්ථිකය කොයිතරම් ශක්තිමත්ද කියලා අපි තීරණය කරන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් එහෙම ඉතාම මේ රෝල ගියපු රටක් නේ 2024 වෙද්දි. 2022 බංකොලොත් භාවය ප්‍රකාශ කරලා IMF ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙලා 2024 වෙද්දි අපි ආණ්ඩුව ලබා ගන්න තියෙද්දි මේකේ රෝල තමයි ගියේ. එහෙම ගියපු රටක් අවුරුදු එකහමාරක් ඇතුළත අපි දන්නවා අවුරුදු එකහමාරක් ඇතුළත අපිට ගේන්න පුළුවන් වෙච්ච තරක් තියෙනවා. එනේ ඩොලර් බිලියන 7.3ක සංචිතයක් මේ අවුරුද්ද අවසානයේ සලකුණු කරේ මතක තියාගන්න රුපියල් බිලියන ඩොලර් බිලියන 2.2ක වාහන ගෙන්නලා ඩොලර් බිලියන 3කට වඩා විදේශ ණය පොලී ගෙවීම කරලා එහෙම තත්වයක් තුළ මේක වැඩි කරගන්න අපිට පුළුවන් වුණා. අනික පැත්තෙන් පහුගිය අයවැයේ දිට්වා ඉන්න ඔන්න මෙන්න තියලා අර විපක්ෂයේ දිගටම ප්‍රශ්න කරපු අර භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනයක් තියාගෙන ඉන්නේ ඇයි මේක ජනතාවට දෙන්නේ නැද්ද, ඇයි සල්ලි ගොඩ ගහන් ඉන්නේ කියලා අහපුවා. එතකොට අපිට එක පැත්තකින් රුපියල් සංචිත අපේ ශක්තිමත් කරගන්න අපිට පුළුවන් වුණා, අනිත් පැත්තෙන් ඩොලර් සංචිතය ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. ඒ දෙකේම ප්‍රතිඵලයක් විදිහට තමයි ඊ අවුරුද්ද නොවැම්බර් මාසයේ අන්තිමේ ආපු දිට්වා ආපදාව ලංකාවේ ඉතිහාසයේ වැඩිම දේපළ හානියක් කරපු ස්වභාවික ආපදාව ලෝක බැංකුවේ ඇස්තමේන්තුව අනුව ඩොලර් බිලියන 4.1ක්. ඒකට මුහුණ දෙන්න, මුහුණ දීලා ඉතිහාසයේ විශාලම සහන පැකේජයක් ජනතාවට ලබා දෙන්න. ඒ වගේම එතරම් මාස දෙකක් ගියාට පස්සේ මේ එක්ස්ටර්නල් ෂොක් එක, මේ ලෝක යුද තත්ත්වයේ හමුවේ මේ ඉන්ධන විලිහල යාම සැපයුම අවහිර වීම ඇතුළු දෙයට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න ඕනේ. මේ යන වෙලාවට ප්ලාස්ටර් ගහනවා නෙමෙයි, පහුගිය අවුරුදු එකහමාරේ විධිමත් සැලසුමක් ඇතුව ලංකාවේ ආර්ථිකය අපි වර්ධනය කරා, ඉතිහාසයේ හොඳම දත්ත වාර්තා කරා, අයවැය ගිය 2.4 දක්වා පහළ දැම්මා මේ 1956න් පස්සේ යගේ. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් බිලියන 1.8කට ගෙනාවේ මුළු ඉතිහාසම අවස්ථා 4යි තියෙන්නේ මේක තමයි වැඩිම ගය. ඒ වගේම බදු ආදායම අපි රජයේ ආදායම 17.5කට වැඩි කරා 96න් පස්සේ වැඩිම ගය. උද්දමනය පාලනය කරා බැංකුපොලි අනුපාත ස්ථාවර කර අඩු වගේකින් මේ සියල්ලත් එක්ක තමයි මේ අර්බුදයට අපි මුහුණ දෙන්නේ. ඒ නිසා ඒ ගෞරවය මේ ආණ්ඩුවේ මුදල් කළමනාකරණය කරපු ඇමතිවරුන්ට මහ බැංකුවට ඇතුළු ආයතනවලට නිලධාරීන්ට ස්තුතිය හිමි විය යුතුයි. ඒ වගේම අපි දන්නවා මේක ලෝක අර්බුදයක්. යුද්ධය ඇති වෙද්දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 64කට 70කට තිබිච්ච එක 110කට මට්ටමකට ආසන්න වශයෙන් දෙගුණයකට පහුගිය කාලේ ගියා. එතකොට මේ තත්වය තුලත් මේ මට්ටමින් මේ අර්බුදය කළමනාකරණය කර තිබීම සහ මේ රටේ බලශක්ති සැපයුම ස්ථාවර කර තිබීම ජනතාවට ඒක ලබා ගන්න පුළුවන් තත්ත්වයට ගෙනල්ලා තිබීම තමයි මේකේ වැදගත්ම දේ. ඒක මේ ආණ්ඩුව කරලා තියෙනවා. දැන් හිතන්නකෝ, දැන් මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ අර විපක්ෂ නායකතුමා කරන වගේ මේ මොනවාද සබ්මරින් වල වර්ග හොයන එක, ටෝපිඩෝ වල වර්ග හොයන එක තරම් සරල වැඩක් නෙමෙයි මේක. එහෙම නැත්නම් මේක මේ ඊට වඩා බොහොම වෙහෙස වෙලා මේක බොහොම වඩා සැලසුම් සහගතව කරන්න ඕන වැඩක්. හිතන්නකෝ 2015 දැන් මේ මට කලින් සුජීව සෙන්සිංහ මන්ත්‍රීතුමා ඉතාම ආවේගයෙන් ලී රත්න කතාවක් කරානේ. ඒ කියන්නේ 2015 105% ආර්ථික වර්ධන වේගයක් එක්ක ආණ්ඩුවක් බාරගනිපු කට්ටිය අවුරුදු 4කට පස්සේ ඍණාගයකට ගෙනියපු මිනිස්සු මේ වෙලාවේ ආණ්ඩුවක් කරා නම් කොහොමද තියෙන්නේ? හොම්බෙන් යන්න වෙන්නේ එහෙනම්. තෙල් මිල තෙල් සැපයුම නෙමෙයි කතා කරන්න වෙන්නේ. මේ රටේ සිවිල් කලකෝලහල තියෙන තත්ත්වයකට මේ කලබල නැකරගෙන කරගන්න බැරි වෙනවා හිමුණා නම්. ඒගොල්ලෝ ඉතිහාසයක පෙන්නලා තියෙනවා තමන්ගේ හැකියාව කොතරම් තියෙන්නේ කියලා. ඒ නිසා මේ වෙලාවේ විහිළු කරන්න නැතුව මේ සීරියස් තත්ත්වයට අපි සීරියස් විදියට මුහුණ දෙන්න ඕන කියලා අපි හිතනවා. ඒ නිසා මම ටිකක් අවධානය යොමු කරනවා තමයි කතාවට ටිකක් මේ ওই ගොඩක් දේවල් කියපු හින්දා මේ අර කරප්ෂන් ඉන්ඩෙක්ස් එකක් ගැන කිව්වා. ස්වාමීතුමනි, මේ සුජීව සේන්සිංහ මන්ත්‍රීතුමා කරප්ෂන් ඉන්ඩෙක්ස් එක මේ ලංකාව උඩට ඇවිල්ලා තියෙනවා කියලා මේ අපිට දත්ත වගේක් කිව්වා. මොකද ලංකාව මේ ඇවිල්ලා තියෙනවා කිව්වා කීයටද 107ට. කරප්ෂන් නැති කරනවා කියලා, දූෂණ නැති කරනවා කියලා ආණ්ඩුව කරන්නේ 107ට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා. හැබැයි කිව්වේ නැහැ කීයේ ඉඳන් 107ට ආවේ කියලා. දැන් 2025 107 2024 කීයද? ඒක කිව්වේ නැහැ. 2024 121 මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් ඇතුළත මේක ස්ථාර 14කින් ඉහළට අරන් තියෙනවා. හොඳ තත්ත්වයට අරන් තියෙනවා. මේ ඉලක්කම් වලින් වඟු ගහනවානේ තාම. මේ තාම මේ ඕනම දරුවෙක්ට මේ ෆෝන් එකේ මේක හොයාගන්න පුළුවන් කියලා දැනගෙනත් තාම මේ ඉලක්කම් වලින් වඟු ගහන්න බොරු කියන ලෑස්ති වෙනවා. හැබැයි කරප්ෂන් ඉන්ඩෙක්ස් ගැන එතුමලට දින වார்த்தාවක්. අපි ඒක අඩු කරා තමයි එතුමලට දින හොඳ වார்த்தාවක්. කරප්ෂන් ඉන්ඩෙක්ස් ගැන. ඒ කියන්නේ 2015 ජනවාරි 9 චන්දෙන් දිනලා පෙබරවාරි 27 මහ බැංකුව බඳුන් කර වංචාව කරලා මාස දෙකක් ගියේ නැහැ ආණ්ඩුවට. මාස දෙකක් ගියේ නැහැ. ගිහිල්ලා රජයට රුපියල් මිලියන 10000 ගාන පාඩු කරලා. එතකොට ඊට පස්සේ ඍජු පාඩු ඒක. එතකොට පොලි අනුපාත වැඩි වුණා. අධික පොලියට ණය ගන්න වුණා. මේ රට 2022 බැංකුවලත් එන තත්ත්වයට ලොකු භූමිකාවක් කරා. ඒ ඔක්කොම කරලා 2000 ඒගොල්ලන් කරප්ෂන් ඉන්ඩෙක්ස් වார்த்தාවකුත් තියෙනවා. හොයාගෙන ගියාට පස්සේ 2015 ආණ්ඩුව
ගන්නකොට
2015 ආණ්ඩුව ගන්නකොට හපල් ආණ්ඩුව ගන්නකොට 95 තිබිච්ච කරප්ෂන් ඉන්ඩෙක්ස් එක අවුරුදු 3කින් මහා බැංකුව බඳුන් කර වංචාව තුළ දූෂණ ක්‍රියා හින්දා 115ට ගෙනියනවා. දැන් ඇවිල්ලා කතා කරනවා මේ ආණ්ඩුවේ කරප්ෂන් ඉන්ඩෙක්ස් එක බොරු කියනවා. ලැජ්ජ වෙන්න ඕනේ. දූෂණ වංචා කරා විතරක් නෙමෙයි කරපු බඳුන් කර වංචාව කරා. ඒකට ෆුට් නෝට් දැම්ම, පොතකුත් ලිව්වා. මොකද පොතේ නම මේ මහා බැංකුව බඳුන් කර වංචාව ඇත්ත නැත්ත හරි මොකක් හරි පොතක් ලිව්වා. ඇතර සාපිතුනේ මම පොඩ්ඩක් හොයලා බැලුවා. මේ කලිනුත් හොයලා බැලුවේ පොත හොයාගන්නේ නැහැ. පුළුවන් නම් අපිට පොතක් දෙන්න. මේ පාර්ලිමේන්තු ලයිබ්‍රේරියවත් නැහැ. ලියපු පොතුත් අතුරුදහන්. මහා බැංකුව බඳුන් කර වංචාවක් වුන්නේ නැහැ. ඔය කීන එකක් කියන තරංගයක් වුන්නේ නැහැ. බොරු ඉලක්කම් කියලා පොත් ලිව්වේ. ඇවිල්ලා කරප්ෂන් ගැන කතා කරනවා සුජීව. එතකොට ඒ නිසා මේ විහිළු සපයන්න හොඳ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඒ කියන්නේ හොරු සහ බොරු දෙකම. ඊට පස්සේ ආපදා කළමනාකරණය ගැන කියනවා. හරියට කරේ නැහැ. අරක දුන්නේ නැහැ. මේකනේ කවුද? සුජීව සේනසිං කොහොමද ආපදා කළමනාකරණය කරේ කතා කරන්නේ? අර ආපදා කළමනාකරණය මේ මොකද්ද? පොරුවේ ගිහිල්ලා කෙහෙල් ගෙඩිය මෙතන කරන් ආපදා කළමනාකරණය ලේසි මේක කරන්න. ලංකාවේ ලොකුම ආපදාව ඇවිල්ලා ලොකුම සහන පැකේජය දීලා මාසයක් ඇතුළත රටේ ආර්ථිකය එකෙන් වැටෙන දෙ නැතුව අරගෙන ගිහිල්ලා. එහෙම කරපු ආණ්ඩුවක් මේක. කෙහෙල් ගෙඩිය මෙතන මිනිස්සු ආපදා කළමනාකරණය කරන්න කියලා දෙන අපිට. අනික් පැත්තේ මොකද්ද මේ 2014 මීරිය බද්ද නායෑම ගියේ අවුරුදු 4ක් ගියා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ගෙවල් 75ක් හදලා දෙන්න. ඉතුරු ගෙවල් 135 දැන් හදන්නේ. ඔන්න ආපදා කළමනාකරණය. දැන් පූර්ණහරි නිවාස 15000කට වැඩිය තියෙන තත්වයක මේ ආණ්ඩුව මේ මුදල් වෙන් කළා මේකට මූණ දෙන්නේ. දැන් අහනවා මාස 3න් ගේ හැදුවද කියලා. එනිසා කටින් දන්නේ කතා කරන්නේ. එනිසා සභාපතිතුමනි මේ 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 තත්වයට අපි මූණ දෙනවා නම් මේකට නිර්වෘල්ල මූණ දෙන්න ඕන. මේ වගේ මේ වයිල ගහන්න වංගු ගහන්න මේ මිනිස්සුගේ කතා අහන්න ගියොත් එහෙම මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න ඕන අර මොකද්ද මේ කාලබලන් ජනාධිපතිතුමා අයියේ කියපු කතාව ගැන කිව්වනේ. මේ කාලබල්ල අද මේ කාලබලන් නැහැ කියන එක. දැන් අර අසූචි නැව පෝර නැවත් කාලබල්ලද කිව්වේ කියලා නෑ. කාලබල්ල නෙමෙයි. ලැබ් වලින් කියන්නේ. විද්‍යාගාර පරීක්ෂණ වලින් තමයි ඒක හොඳ නැති එක කියන්නේ. ගල්ලංගුරුත් එහෙමයි. පොහොර නැවත් එහෙමයි. ඖෂධත් එහෙමයි. 2021 කේ අසූචි නැව ගේනකොට ඒක එහෙම ක්වොලිටි නෑ කියලා තහවුරු කරේ NPQS National Plant Quarantine Service. ඒක ලැබ් එකෙන්. ඒ වාර්තා අනුව තමයි තීරණ ගත්තේ. කවුරුවත් කාලා බැලුවේ නෑ. ඒක තමයි රටක තීරණ ගන්න විදිය. ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඖෂධ බාලයි කියලා නැත්නම් ඖෂධ ක්වොලිටි අඩුයි කියලා තීරණය කරන්නේ NMR එකෙන්. ඒ විද්‍යාගාරවලි. කවුරුවත් දොස්තරලා හරි හෙද හෙදිව හරි ඖෂධ කාලා බලන්නේ නැහැ මෙතුමා හරි. ඒ නිසා මේ බාලාශ පන්ති කතා කියන්නේ. කාලා බලන්නේ නැහැ තමයි. ලෝකෙ පිළිගත් විද්‍යාගාරවලින් මේවා හරියට පරීක්ෂා කරලා බලලායි තීරණ ගන්නෙ. දැන් කාලා බලලා වචනේ හරි ආසති. ඔක්කොම කාලා බලලා රස බලලා පොත් ලියලා නේ ගිලලා හොරකනුත් කරලා හොරකම් වලට පොතුත් ලියලා ජරාවත් කාපු මිනිස්සු. ඒ නිසා මේ මේ විකාර කතා කියන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා. ඇත්තටම ඒ නිසා උපදෙස් දෙන්න විපක්ෂයේ භූමිකාව කරන්න. හැබැයි රෙදි ඇඳගෙන කතා කරන්න. බොහොම ස්තුතියි.
දිවා විවේකයේ සඳහා පාර්ලිමේන්තුව අත්හිටුණා.